අඤ්ඤමඤ්ඤ නෙමෙයි මං කියේ මඤ්ඤ නාමය. තවෝක මට ලෝකෙන් නේද?
සාමාන්‍ය
අවිද්‍යාවෙන් කරන වැඩකට තමයි මඤ්ඤති කියන්නේ කියන්නේ. හරි. රහතන් වහන්සේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කළා. ශේෂයක් නැතුවම ශේෂ. නේද? අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කරපු තමයි ප්‍රඥාවේ උපරිම මට්ටම. ඒ කියන්නේ රහතන් වහන්සේ. ඒතර රහතන් වහන්සේ නෑ මඤ්ඤති. පෘථග්ජනය මඤ්ඤති රහතන් වහන්සේ නෑ මඤ්ඤති. හරි. එතකොට දැන් මොනවා ගැනද මඤ්ඤණා කරන්නේ? පඨවිය, පඨවි පඨවි තෝ.
ඉතින් කල්පනා කිරීමම මගේ නිදේ අදාසක්.
ඔව්. කල්පනා කරලා එතනින් නවත්තලා නැහැ. ඒක ඇත්ත කියලා පිළිඅරගෙනත් ඉවරයි. කල්පනා අවිද්‍යාවෙන් කල්පනා කරපු එක ඇත්ත කියලා බාරගෙනත් ඉවරයි මඤ්ඤණා කරන්නේ. නේද? අපිට එහෙම අදහසක් ගන්න බෑ නේද? රහතන් වහන්සේගේ එහෙම මඤ්ඤණා කිරීමක් වෙන්නේ නැහැ. වෙන්න හේතුය දෙන්නේ. ඇයි අවිද්‍යාව නැති වෙන්නේ? නෑ. හරි. ඒතකොට ශේක පුරුකලේ අපි සෝවාන් කෙනා කියන්නේ. එයා මඤ්ඤණා වෙන්නේ නැහැ කියන්න බෑ. නෑ මඤ්ඤති නෙවෙයි. මඤ්ඤණා වෙන ගතියේ ඉන්නවා. හැබැයි ඒකෙන් ඒක වැරදි කියලා දැනගෙන ඒකෙන් මිදෙන්න උත්සාහයක් තියෙනවා.
හරි.
මාර්ගයේ වැඩිම එතකොට එයා මඤ්ඤණා කරනවා. එයාට කොහේදෝ නුවණක් තියෙනවා. ඔහොම හිතුණාට ඕක වැරදි. ඒක නිදැන උත්සාහය. ඒක තමයි මාම. නේද? එතකොට අපිට අන්න ඒ වගේ අදහසක් ගන්න වෙනවා නේද? ඔව්. එතකොට අපි දැන් කීන තත්ත්වේ අඳුර ගන්න ඕන. දැන් ඕක කියලා බුදුහාමුදුරුවෝ අපිව අසරණ කරලා නැහැ. ඊළඟට තව ටිකක් උදව් කරලා තියෙනවා. මේ ඇත්ත දකින්න නම් ක්‍රම ටිකක් දීලා තියෙනවා නේද? ස්කන්ධ වශයෙන් දකින්න, ධාතු වශයෙන් දකින්න, ආයතන වශයෙන් දකින්න. එහම ටිකක් උදව්වක් කරලා තියෙනවා. හරි? ආයතන පිළිසින්න දකින්න ඇත්ත කියලා දැනගන්න ඕනේ. ආයතන පිළිසින්න දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලා. හරි? එතකොට අපි දැන් මඤ්ඤණා කරන මට්ටමේ ඉඳන් මිදෙන්න එක විදිහක් තමයි ආයතන පිරිසිදු කරන එක. එහෙම නැත්නම් ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ වඩන එක. මම ඔය වචන වලින් කිව්වොත් තේරුම් වෙනම හොයාගන්න ඕන. ඊළඟට සතර සතිපට්ඨානේ වඩන එක. එහෙම නැත්නම් ත්‍රිලක්ෂණය වඩන එක. නේද? මේවයි ප්‍රතිඵලය වෙන්න ඕන මොකද්ද? නාමඤ්ඤති මට්ටමට ඒ අවබෝධය ඇතිවයි අපි භාවනා අඳුර ගන්නවා. මේ භාවනාව කළොත් මේ අවබෝධයේ ඉඳ කියන නුවණක් ඇති කර ගන්නවා. එතන තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති කර ගන්නවා. මොකද බුදුහාමුදුරු පැහැදිලිව කියනවා මේ මාර්ගයේ තියෙන්නේ දන්න දකින්න දෙනවා. ආශ්‍රව ක්ෂය කරන්න පුළුවන් දන්න දකින්න දෙනවා. ජානතෝ පස්සතු. න අජානතෝ න පස්සතු. නොදන්නා නොදකින කෙනාට මෙහෙම මාර්ගයක් වැඩෙන්නේ නැහැ. ආශ්‍රව ක්ෂය කරන්න බෑ. හරි. කරන්න ආලෙවන අපිට දැනගන්න දකින්න වෙනවා දැන් ආයතන ගැන. ස්කන්ධය, ධාතු ගැන. නොදැනගම හින්දානේ අපි මඤ්ඤණා කරන්නේ. නේද? අපි පැහැදිලි අවබෝධ සමහරේ නොදැනගම හින්දායි මේ මට්ටමට අහු වෙලා. ඒක ඊළඟට මහා සලායන සූත්‍ර කිව්වේ නේද? මොනවා කියලාද මේ? නෑනාඥානතෝන අඥානතෝ අපස්සතෝ වෙලා තියෙන මොනවා කියලාද? අඥාන අපස්සං යථා භූතං ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. යථා භූත ස්වභාවය දන්නේ නැහැ. මොනවයිද දන්නේ? සලායන සූත්‍රය කියන්නේ චක්කුම් වික්කවේ අඥාන අපස්සං යථා භූත රූපේ අඥාන අපස්සං යථා භූත නැහැ. රූප ගැන දන්නේ ඊළඟට චක්කු විඥානේ අඥාන අපස්සං යථා භූත චක්කු සංපස්සේ අඥාන අපස්සං යථා භූත චක්කු සංපස්සය වේදනා සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා කම්පි කන්නේ ඒ වේදනාවේ අඥාන අපස්සං යථා භූත ඒක ගැන ඇත්ත දෙහි දන්නේ
දැන් ඉවරයි.
ඥාන පස්සෙන් යථා භූත කියලා. බොහොම වැදගත් කොටක් සලායතන සූත්‍රය. මේ ආයතන හය ගැනම ඔක කියනවා. හැබැයි
අවුරුදු
ගානකට කලින් අවුරුදු ගානකට කලින් බෙදපු ගමන් මේ කියන්නේ. ලංකාවේ. ඒ එතකොට අපිට මේ ඉඳී වෙලා තියෙන්නේ අඥාන පස්සෙන් දන්නේ නැහැ දැකලා නැහැ මොකක්ද ඇත්ත කියන්නේ. ତେର බුදුහාමුදුරුවෝ කියනවා ඥානපස්සන් යථාභූතං වෙන්න මොනවා කියනද? චක්කුං ඥානපස්සන් යථාභූතං. ඥානපස්සන් යථාභූතං වුණොත් එහෙම ඒ අපි ඉන්නවා ලෝකයා ඉන්නවා අපි. මොකද මේ? ඒවයි ඇදෙනවා බැඳෙනවා සිහි මුලා. ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. හතරේ හැටි දන්නේ නැහැ දැකලා
තියෙනවා.
අඥාන අපස්සං යථාභූතං වෙනකොට වෙන්නේ ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. සිහි මුලා වෙනකොට සංහාව පවද්ද තණ්හා පවද්ද තණ්හා වෙයි වෙයි එතකොට ආයතින් පංච උපාදාන ස්කන්ධ උපචයම් කරච්චි. තවදා පංච උපාදාන ස්කන්ධ රැස් කරනවා. රැස් කරනවා. පංච උපාදාන ස්කන්ධ කියන්නේ අපි අහලා තියෙන අවබෝධයෙන් මොනවද කියලා?
දුක
දුක. තවදා දුක රැස් කරනවා. මනසාරයෙන් සූත්‍රය. තවදා දුක රැස් තවදා පංච උපාදාන ස්කන්ධ රැස් කරනවා කියලා තවදා දුක ස් කරනවා කියවත් එකයි නේ. ආයතින් පංච උපාදාන කරනවා එකයි නේද? කවුද මේ තණ්හාව එන්නේ? කාගේ තණ්හාව එන්නේ? මේවා ගැන සිහි මුලා වුණා. මොනවා ගැනද සිහි මුලා වුණේ? ඇහැ ගැන, රූපය ගැන, කන ගැන, ශබ්ද ගැන, නාසය ගැන, දිව ගැන. හරිද? ආයතන. ඒකට ඒවා ගැන සිහි මුලා වුණේ මොකක් හින්දාද? ඇත්ත ඇටි. ඔව් දන්නේ නැහැ කරන්නේ. ඥානන පස්සේ එහෙනම් කියනවා මේවා ඥාන පස්සෙන් යථා භූත කරන්නේ. එහෙම වුණත් ඇලෙන්නේ නැහැ බැඳෙන්නේ නැහැ සිහි මුලා වෙන්නේ. ඇලෙන්නේ නැහැ බැඳෙන්නේ නැහැ සිහි මුලා වෙන්නේ. මම තේරුම් ගන්නේ නැහැ හින්දා මේ රූපකේ. කණෙන් අහන සද්ද ගැන. ඇලෙන්නේ නැහැ බැඳෙන්නේ නැහැ සිහි මුලා වෙන්නේ නැහැ. ඇත්ත දෙයක් දැක්කෝ. එදාට තණ්හාව වැඩි වෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධ ආය ආය රස කරන්නේ නැහැ. එයාට කියනවා සම්මා දිට්ඨිය කියන දේ. සහසබෝති සම්මාදිට්ඨි අපචය අපචයයි ආයතේ පංච උපාදාන කන්ද අපචයයි විලස් කරන්නේ නැහැ එයාට කියනවා සම්මාදිට්ඨිය ඇති වුණ දෙනා කියලා සහසබෝති සම්මාදිට්ඨි එයාගේ තමයි මේ පාරසංග තියෙන්නේ හරි ඒකට අපිට ආයතන ගැන සම්මාදිට්ඨිය කරගන්න වෙනවා තමයි කියනවා ආයතන පිළිසිඳ දකි ඔක ඇත්ත ඇති හැටි දැකලා නැහැ එකයි මේ මුලා වෙලා ඔබට ඇලෙන්නේ ඇහෙන් දැනගන්න රූප වලට කනින් දැනගන්න ශබ්ද වලට නේද? මේ අපි කතා කරේ ඇහෙන් දැනගන්න රූප ගැන. බල්ල වතුරට එවිලා බල්ලේ ගැන දැනගත්තා. අපිත් ඇහෙන් දැකලා ওই තියෙන බාහිර රූප ගැන දැනගත්තා. ඒ වගේ කොටසක් පණ තියෙන රූප කොටසක් පණ නැති රූප. ඒව දැනගත්තේ ඇහෙන් දැකලා නේද? එතකොට ඒකේ අපි දැන් ඇත්ත දන්නේ නැහැ කියලා නිකන් අහලා තියෙනවා. ඇත්ත දකින්න කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වැඩ පිළිවෙලගෙන තමයි කතා කරන්නේ. නේද? ඇහෙන් දැකලා දැනගත්තු රූපේ ඇත්ත දකින්න කරන වැඩ පිළිවෙල. මොකද්ද පණ තියෙන රූපයක් කරන් ශරීරයක් කරන් කඩලා බලුවා මේක. ටෙස්ලා මෙහෙදත් සම්මස්නහර කියලා කවිදෙකට කියනවා. ඊළඟට කැඩුවා ඔක රූප කලාව වල සතර මහා ධාතු ටෙස්ලා මෙහෙදත් කියලා දෙයක් නැහැ. අතන කියන්නේ රූප කලාව වල. ඒවත් ඇනිලා තියෙන්නේ පටලියා පොතේ UI. ඒවා වෙන් කරන්න බෑ. ඊළඟට ඒ රූප කලාවේට ආයසක් තියෙනවා, අටේණීමක් තියෙනවා, ප්‍රයත්නක් තියෙනවා, නිරුද්ධ වීමක් තියෙනවා. නේද? ඒක දැන් බැලුවා. එතකොට දැන් බුදුහාමුදුරුවෝ ඔක කරන්න කියලා තියෙනවා. නෑ කියලා නෑ. අනේ. ඒක එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ ටික කරන්න ඕන. හැබැයි දැන් ඔතන කෙලවරද කියන එකයි මේ නුවණින් අහන්න කියන්නේ. ආර්ය මාර්ගයට වැටිලා මාර්ගඵල ලැබෙන පැත්තට වැටිලා අවබෝධය ඇවිල්ලා අන්න අතනයි දැන් අපි ප්‍රශ්න කරන්නේ. හරි. මේ භාවනා තුලින් අපිට සම්මාදිට්ඨිය ඇවිල්ලාද? කියන එකයි මේ ප්‍රශ්නේ. ඒ හින්දා මේ කරපු වේවා අපරාධ කියලා දැන් දුක් වෙන්න එපා. ඒවයි ප්‍රයෝජනයක් තියෙනවා. ඒවයි යම් කිසි කෙලෙස් තුනී කිරීම, කඩු කිරීම තියෙනවා. මේ වර්ණයන්පත් කිරීම තියෙනවා. අපි බලන්න ওই භාවනා ටික ඉවන්නල කළා. අර පුරණ එක නවත්තයි. එතන තියෙන්නේ මේ රූප කලාව ගොඩක් නම් මම මොකටද පුරන්නේ? ඔතන තියෙන සතර මහා ධාතු ගම් මේ මොකටද තරහන පුරන්නේ? අතන තියෙන අනිත්‍ය වෙනස්කම් දෙයක් නම් මේ මොකටද පුරන්නේ තරහ ගන්න? කියලා මිරීම නවත්තයි. එයි මට්ටම නේනවා.
ඇත්ත දැකලා
නෑ. ඒක තමයි රෝණින් කරන්නේ. වැලී ගැටින් තුනීවීමක් තියෙනවා. කෙලස් තුනීවීමක් තියෙනවා ඒ භාවනා තුළ. ඒක නැතුව නෙවෙයි.
මාචාරිතුමාව
සමත වට්ටමද? ඒක තමයි තේරුම් ගන්න. ඔව්
සමත.
දැන් ඔය ලෝකෙට ආйти කෙලස්
යටපත්
කිරීම. තමයි තේරුම් ගන්න. තාම ලෝකෙ නිදෙන ලෝකෝත්තර දැක්මකට ඇවිල්ලාද? නැහැ. ඇයි ඇවිල්ලා නැත්තේ? අතන සතර මහා ධාතුව තියෙනවා. ඒ බව දැනගන්න මේ පැත්තේ මම ඉන්නේ. එහෙනම් තාම සක්කාය දිට්ඨිය තියෙනවා. එහෙමනම් දැන් සෝවාන් මාර්ගයත් ඔය වඩා
නෑ.
සෝවාන් ඵලය ලැබෙන්න පුළුවන්. නෑ. සක්කාය දිට්ඨිය තියෙනවා. අර මේ පටලිය තියෙනවා කියලා දැන් කරන්නේ මෙහෙමමයි ඉන්න. දැන් නුවණින් මේක හොයන්න ඕනේ. එහෙනම් තාම ආර්ය සම්මා දිට්ඨිය ඇවිල්ලා නෑ. ලෝකෙන් ඉදිරි වෙන සම්මාදිටිය ඇවිල්ලා නැහැ. සක්කාය දිට්ඨිය කැඩෙන සම්මාදිටිය තාම ඇවිල්ලා නැහැ. කෙලෙස් තුනී කරන සම්මාදිටිය තියෙනවා.
නිත්‍ය සංඥාව.
ඔව්, තව විදිහකට කිව්වොත් එන්නේ තාම අර මඤ්ඤණා කරනවා කියන්නේ තව විදිහකට කිව්වොත් නිත්‍ය සංඥාවට අහු වෙනවා. ඔව්. නිත්‍ය කියන්නේ තව දිනවා. තියෙනවා.
තියෙනවා.
ඈ? දැන් මොනවද තියෙන්නේ? පඨවිය තියෙනවා. ආපෝ තියෙනවා. තේජෝ තියෙනවා. වායුව තියෙනවා. තින්න හිටපු ඒව නැහැ. ශරීර නැහැ, දෙවිස් කුණුප නැහැ. තින්න රූප කලප ගොඩක් තියෙනවා. රූප කලපේ නිත්‍ය කරගෙන. ඒකෙත් අනිත්‍ය බලන්න හදනවා. කියන එක තියුණා නැති වුණා, ඇති වුණා, පැවතුණා නැති වුණා, එහෙම කියලා බලන්න හදනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ බැලීම තාම ලෝකෝත්තර දැක්මද ඒ අනිත්‍ය. යාපට හොයන්න වෙනවා බුදුහාමුදුරුවෝ අනිත්‍ය සංඥාව කියන්නේ මොකටද? අපි දන්න අනිත්‍ය නෙවෙයි ඕක වෙනස් දානවා කියන්නේ මුතුම අතුර අනිත්‍ය කියලා පැහැදිලි කරේ මොකටද ගන්න තියෙනවා තව සූත්‍රයක් අනිත්‍ය සංඥා සූත්‍රය සංයුක්තනිකාය අනිත්‍ය සංඥා සූත්‍රය ඒකෙදි කියනවා මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය සංඥාව වඩන්න ඕන මේ කෙලෙස් දුරු කරන්න පුතක් යන භාවයේ ඉඳලා රහත් භාවයේ දක්වා ඉන්න නම් පංච උපාදානස්කන්ධේ අනිච්ච සංඥාව වඩන්න. රූපේ අනිච්ච සංඥාව වඩන්න, වේදනාවේ අනිච්ච සංඥාව වඩන්න. සංඥාවේ අනිච්ච සංඥාව වඩන්න, සංකාරයේ අනිච්ච සංඥාව වඩන්න, විඥානයේ අනිච්ච සංඥාව වඩන්න. ඊළඟට අහනවා කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද මේ කෙලෙස් දුරු වෙන්නේ? ඒකට උත්තරේ දෙනවා බුදුහාමුදුරුවෝ. රූපය ගැන මෙන්න මෙහෙම වඩන අනිච්ච සංඥාවෙන් කෙලෙස් දුරු වෙනවා. කොහොමද? ඉති රූපං ඉති රූපස්ස සම්පේ වූ ඉති රූපස්ස අත්තරං. ජාති තුනක් බලන ඒකට ඕන ඔකට තමයි ඇන්සර් දෙන්නේ. ඉති රූපක් කියන්නේ මොකක්ද? මෙන්න මේකයි රූපේ. රූපේ කියන්නේ නේද? එතනින් පටන් ගන්නවා. රූපේ කියන්නේ ඊළඟට ඉති රූපස්ස සමුදය. මෙන්න මේ හිඳයි ඔය රූපේ හටගන්න හේතු ටික බලන්න වෙන සමුදය. ඊළඟට අත්තගමෝ කියනකොට නිරුද්ධ වීම නැත්නම් නිරුද්ධ වීමකට අර ගැඹුරු තේරුම කියනවා. දැන් අපි යන්න හදන්නේ නිරෝධය නැත්නම් හට නොගන්න ගැතිය. නැවත නූපදින ගැතියද යන්න
හදන්නේ?
නොහට ගැනීම. උපදින් නැති ස්වභාවයකට පත් වීමටයි මේ උත්සාහ කරනවා කියලා ආනන්ද කියන්නේ. නැවත උපත නැති කරපු කෙනා. ආනන්ද කියන්නේ නැවත උපතක් නැති කරපු කෙනා. ජාතිය කියන එක තේරෙන්න. ජාතිය සම්පූර්ණයෙන් නැති කරනවා. නේද? දැන් ජාති කියන්නේ මොකක්ද? ඉපදීම, හටගැනීම. දැන් අපි දන්නේ ඉපදීමකුත් තියෙනවා. අපි මව කුසෙන් ඉපදුණා. ඊළඟට මැරිලා යනවා. මැරිලා ගිහින් ආයේ තව සැරයක් උපදිනවා. ඒක ඉපදීම තමයි. හැබැයි ඕක විතරක් නෙමෙයි ඉපදීම. ජාති කියන එක බුදුරජාණන් වහන්සේ කොහොමද විස්තර කරන්නේ? ජාති සංජාති උක්කන්ති අභිබන්ති පන්දානං පාදුබවෝ ආයතනං පටිලාවෝ අයං උච්චති ජාති. ඕක තමයි ජාති. ඉපදීම. ධර්ම අවකෝසයෙන් ඉපදීම විතරක් අවිතදීන් ගොඩක් තියෙනවා. කන්දාණ පාතු බව. ස්කන්ධයන්ගේ පහළ වීම. මොනවාද ස්කන්ධ
කියන්නේ?
රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඒ ගන්න පංචස්කන්ධය කියන්නේ. ඒක පංචස්කන්ධේ පහළ වීම. ඉපදීම. ජාති. රහතන් වහන්සේ කියන්නේ ඉපදීම නැති කරපු දුරු කරපු කෙනෙක්. හරි. දැන් අපි කියනවා දැන් තමයි දාන්න ටිකයි ධර්මයයි දැන් ගලපන්න. මේ අපි හිතාගෙන ඉන්න එක මොකද්ද? ධර්මයේ සඳහන් වෙන එක මොකක්ද? අන්දානම් පාතු භාවෝ කියන්නේ ඉපදීම. ආයතනානම් පටිලාභෝ කියන්නේ ඉපදීම. ආයතනයන්ගේ පහළ වීමටත් ඉපදීම කියනවා. ස්කන්ධයන්ගේ පහළ වීමටත් ඉපදීම කියනවා. දැන් රහතන් වහන්සේ ඉපදීම නතර කරලා දුරු කරලා. නැවත ඉපදීම නවත්තලා. නැවත ඉපදීම නැත්තුවා කියපු ගමන් අපිට සිහියට එන්නේ ආ මරුණයින් පස්සේ ඉපදීම. ඒකත් හරි. මේක විතරද? අමමයි මෙහෙම දෙයක් තියනවා නේ. ස්කන්ධයන් කන්දානම් පාසු බව ආයතනානම් පටිලාව. මේවත් ඉපදීම නම් එහෙම රහතන් වහන්සේවත් නවත්තලා තියෙනවා නේද? ඔව්. තලයි කිය අනිත් පැත්ත අපිට තේරෙන්න ඕන අවිද්‍යාව කියන කෙනාටයි ඕක උපදී. අවිද්‍යාව දුරු කරපු දවසට ඕක උපදී නැහැ. නැහැ.
ස්කන්ධ පරිහරණය කරනවා.
මම දන්නේ අපි දහමට අනුව බලමු. අපි දන්න දේ එකක්. දහම එකක්. වෙලෙක අතර වෙනසක් හින්දානේ මේ. ගැටුම නේ අපි කක් යන මට්ටමේ ඉන්නේ රාතන. නේද? රාතන් වහන්සේගේ මට්ටමේ අපේ වෙනසක් තියෙන හින්දා. ඒකට අපි දහමට කල්පනා බලන එක තමයි කරන්නේ. මොකද දැනට දන්න ටික හරියුණා නම් අපි රහත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මොකද්ද මේකේ
අඩුව.
නේද? ඒ මට්ටමින් තමයි ධර්ම හොයන්නේ. එතකොට දැන් කන්දාන පාතුවව. එතකොට ස්කන්ධ දෙක කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. නේද? දැන් ඕවා උපදින්නේ කොහෙද? අපි බලමු උපදින්නේ පිළිම නැති කරන්න නම් උපදින්නේ කොහෙද කියලා හොයා ගන්න ඕනේ. කොහෙද උපදින්නේ?
ආයතන වාය
රූපේ.
ඔව් රූපයක් ඉපදුනේ කොයි වෙලාවේද?
ඇහැ ඉපදුනේ.
ඇහෙන් දකින්නකොට නේද රූපයක් තියෙනවා කියලා දැනගත්තා. තමයි මුලින්ම කිව්වේ දැනගන්නේ විඥාණය කියන්නේ දැනගැනීමනේ. විඥාණය පහළුනේ මොන වෙලාවේද? ආයතන. කොහෙන්ද කන මොකක් හරි ආයතනයක් උදව් කරගෙන විඥාණය පහළුනේ? දැනගත්තේ මොනවා ගැනද? රූප ගැන, වේදනා ගැන, සංඥා ගැන, විඥාණය දැනගන්නේ ඔය හතරේනේ. වෙන මොනවා ගැන දැනගන්නේ නේද? දැන් ඇහැ දැනගන්නේ රූප ගැන.
රූපයක් ගැන දැනගන්නකොට අන්නාරකේ රූපයක් තියෙනවා කියලා දැනගන්නකොට ඒ
රූපේ කරද්ද දැනගන්නේ නෑ. ඒ රූපෙට අදාළ වේදනාවක් හටගෙන තියෙනවා. ඒ රූපෙට අදාළ සංඥාවක් හටගෙනවා. ඒක ගැන අදහස් චේතනා ටික සංකාර කරගෙන ඒ ගැන දැනගෙන විඥානයක් හටගෙන තියෙනවා. පංච උපාදාන සංදයක් හටගෙන නේ. කොයිලාද හටගන්නේ? විඥානේ කහලගෙන මතය ආයතනේ වැඩ කරන මොහොත. නේද? ආයතනේ පහළ වෙලාද නැද්ද එතකොට? ආයතනාන පටිලාභෝ කියන එකත් වෙලා, කන්දාන පාතුභාවෝ කියන එකත් වෙලා. ජා ඉපදිලා. දැන් ඉපදුනේ කොයි මොහොතේද? මැරිලා ඉපදුනාද?
නැහැ.
මේ මොහොතේ. ආයතනේ පාවිච්චි කරන මොහොතේ දැන් ඉපදුනේ. නේද? ඇහැක් ඉපදුනා, පංච උපාදාන ස්කන්ධයක් ඉපදුනා. ඒකට බුදුහාමුදුරුවෝ කියන දුක උපදුනා. අන්තිතේ පංච උපාදාන ස්කන්ධ දුක්ඛාගේ දුක. අපි තාම දුක දුක විදිහට දැකලා නැහැ. දුක පිළිසින්ද දැකලා නැහැ. දුක්ඛේ අඥාන. ඒකට තමයි කියන්නේ. පිටක් ගැලේ හඳුන්වලා බුදුව විදිය. දුක්ඛේ අඥාන. දුක දුක විදිහට දන්නේ. දුක සකයි කියලා තමයි දන්නේ. අංක උපාදාන ස්කන්ධය සකයි කියලා තමයි අපි දන්නේ. අපතන රූපයක් තියෙන එක මට ආස්වාදය කියලා මට මේ තමයි අපි ඇහැ පාවිච්චි කරන්නේ. නේද? ඒක පුතඥාන ස්වභාවය. તો මේක වැරදි කියලා දැනගෙන ඒක මිදෙන්න උත්සාහ කරන එක නම් ආපන්නේ. ශේක පුත්කලයේ ස්වභාවය. වැරදි කියලා දැනගන්නත් නුවණක් ඕනේ. ඥානං පස්සං යථාභූතං කෙනාට තමයි ඒක කරන්නේ. ධර්මයක් අහලා දැනගත්තු කෙනාට තමයි එහෙම අවබෝධයක් එන්නේ. මේ වැරද්දක ඉන්නවා කියන්නේ. දුක් දේ සපයි කියලා බාර ගන්න මන්ටම කවි ඉන්නවා. නේද? පංච උපාදානස්කන්ධේ රූපයක් තියෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් තියෙනවා. ඕක අපි සපයි කියලා දැනන්නේ කොයි
වදාරද?
උපාදාන වාරයක් කරන් තියෙන්නේ ඔක හොඳයි කියලා. සතුටු වෙලා. නේද? ඒ දැනගත් එකේ සතුටක් අපිට ඇවිල්ලා තියෙනවා. ඇහැ වැඩ කරපු එකේ සතුටක් අපිට ඇවිල්ලා තියෙනවා. ඔකේ මොන දුකක්ද නේ? අනේ ඔව්. ඒක තමයි මේ පුතඥයාගේ මඤ්ඤණං කරන ස්වභාවය. ලෝකෙටයි තියෙන ස්වභාවය. දැන් බල්ලා වතුරට කියලා අන්න බල්ලේ ඉන්නා දැන කියලා දැනගන්නේ හරි සතුටේ. මගේ හැබැයි නැහැ ඉඳලා තමයි මම ඕක දැනගත්තේ. හැබැයි නුත් නැත්තම් ඕක දැනගන්නත් විදිහක් නැහැ. නේද? ඒ පංච උපාදාන ස්කන්ධේ බාර ගන්න හැටි ආස්වාදයි. ඊට පස්සේ එක ගැටෙන එක වෙනම එකක්.
ඒකට පුරණේ කොහොමද? වෙනම කතා ඒක බල්ලෙක් ඉන්නා
කියලා බාරගත්තේ හරි සතුටින්.
ඇලිමේ
ඉලක්කෙට. තමයි ඒ බාරගත්තු එකේ යැලෙන්න ගැටෙන්න පුළුවන්. බාරගත්තේ මගේ ඇහැ වැඩ කරනවා ඒ නිසයි මම දැනගත්තේ. ඒතන ආස්වාදයක් තියෙන සතුටක් තියෙනවා. නේද? සතුටෙන් බාර ආයතනේ පංච උපාදානස්කන්ධය. තේරෙනවද? ඔතන ඔබේ මුලාවේ ඉන්නවා. ඒකයි මේ බුදු ප්‍රජානන් වහන්සේ පෙන්නන්නේ දකින්න. ඇත්තෙන්දී දකින්න ආයතනෙන් දැනගන්න රූපය පිළිසින්ද දකින්න. ඔක ඇත්තෙන්දී දකින්නවා. ඒ දකින්න නුවණයි සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය තියෙන කෙනාටයි මාර්ගය වඩන්න පුළුවන්. නැත්තම් මාමඤ්ඤති ස්වභාවයට එන්නේ. ඒකට මාමඤ්ඤති ස්වභාවයට නිකන් එන්නේ නැහැ. සත්‍යර්මේ අහලා තේරුම් අරන් මොන සම්මාදිට්ඨිය ඇති කර ගැනීම තුලිනුයි මාමඤ්ඤති ස්වභාවයට. එතකන් ඉන්නේ මඤ්ඤති. හරි. එතකොට අපිට ඇහෙන් දැකීම කියන එක උගාත් තේරුම් ගන්න. ස්කන්ධ හට ගැනීම ගන්න තේරුම් ගන්න. නැත්නම් ඕවා ඉපදීම නැති කරන්න බෑ. ආයෙත් ඉපදීම ගන්න නැහැ කියලා හිතන් හිටියට මේ මොහොතේ ඊළඟ එක උපද්දනවා. මරුණා ඉපස්සේ ඉපදීම ගන්න නවත්තන්න බෑ. නේද? ඒ අනිත්‍යත්ව තමයි රහතන් වහන්සේ කියන්නේ නැවත ඉපදීම නවත්තපු කෙනෙක්. කටිකල් ගැඹුරක් තියෙනවා ඒ දැන් දන්න දෙයට වඩා. ආත්මීම කියන්නේ නෑ ඒලා දෙයක දීම නැහැ. දුක ඉතුරු නැතුව නිරුත්තරව. අපි තමයි කියන්න හදන්නේ නෑ රත්නාවට තව ටිකක් දුක ඉතුරු වෙලා තියෙනවා පිළිගන්න පාන ගන්න කියලා. බුදුමහාවුදුරෝ කියන්නේ රහතන් වහන්සේ කියන්නේ දුක සම්පූර්ණයෙන් නිරුත්තරයි. කතං කරණීය කලෙස සියල්ල කරලා ඉවරයි. ආයේ ඉපදීමක් නැහැ. අපි විස්තර කරන එක වෙනම කතාවක්. ධර්මයේ තියෙන්නේ එතකොට තේරුම් යන්නේ සම්මාදිටියත් එක්ක. අතනයි ඒක වැඩේ. ස්කන්ධයන්ගේ පහළ වීම මොකද්ද කියන එක. ආයතනයන්ගේ පහළ වීම මොකද්ද? ඔක අවිද්‍යාවෙන්ම කරන එකක්.
රහතන් වහන්සේ කියලා
කෙනෙක් නැහැ කියලා මම කියනවා. අපි මේ පෘථග්ජන ලෙවල් එකෙන් කියන කෙනෙක් අපි තමයි රහතන් වහන්සේත් ඉන්නවා රහතන් වහන්සේගේ ශරීරෙත් තියෙනවා ඔක්කොම තියෙනවා ලෝකෙත් තියෙනවා රහතන් වහන්සේට රහතන් වහන්සේ ලෝකෙ ජීවත් වෙනවා ඔක අපි කියන කතාවක් නිසා ලෝකෙන් ඈතර උඹේ රහතන් වහන්සේට ඕක අදාළ නැහැ අපි තමයි ලෝකයක් හදලා රහතන් වහන්සේට දාන්නේ ශරීරයක් හදලා රහතන් වහන්සේට දාන්නේ ඒතර වතුරේ බල්ලේ කඩලා ඒ බල්ලා යන්නේ නැත්නම් කල්පනා කරනවා. ඒ වගේ වැඩක්. දැන් අපි අවිද්‍යාවෙන් හදපු ලෝකේ අවිද්‍යාවෙන් හදපු රූප. නේ? ඒවා ඉති කරනවා අර අවිද්‍යාව දුරු කරපු රහතන් වහන්සේ. ඒක ඒක නුවණින් තේයි මොකද්ද මේ කරන හොඬ වැඩේ කියලා. ඒක ගැන කතා කරන එක නෙමෙයි අපි කරන්න ඕන. මේ මඤ්ඤති ස්වභාවය ඉඳලා මාමඤ්ඤති ස්වභාවයට වැටෙන්නේ. දහමේ ප්‍රයෝජනය. පඨවි තෝ කියන්නේ පඨවිය යයි. දැන් පාලි දන්න කෙනෙක් කොහොමද කියන්නේ? පඨවිය කියලා බාර
ගන්නවා.
පඨවි තෝ විතරක් නෙමෙයි. ඔකේ ව්‍යාකරණ ටික ඔක්කොම එන වචන සෙට් එකම තියෙනවා. පඨවිය මඤ්ඤති. පඨවිං මඤ්ඤති. වරණගන්නේ ඒක විදිහට ඒ ඔක්කොම අතන එනවා මේ පළවෙනි එක විතරයි ඉතර තියෙන්නේ මේක තියනවා කියලා ගත්තට පස්සේ ඒකෙන් කියලා එනවා ඒකට අයිති කියලා එනවා ඒක තුල කියලා එනවා ඒක සම්බන්ධ කියලා එනවා
ඒකත් පඨවිය ලෙස
කව පඨවිය පඨවිය ලෙස බාර ගන්න ඒ රහතන් වහන්සේ නමයි ඒත් තාම අපට වෙන්නේ අපේ මට්ටමට අපි බාර ගන්න ධර්මය අහලා තේරුම් ගත්තොත් මාමඤ්ඤ තියෙනවා ඒකෙ මිදෙන්න උත්සාහ කරනවා. ඒක නුවන් රහතන් වහන්සේ නාමඤ්ඤති කියන එකෙන් තමයි මේක දලව අවබෝධ ගන්න පුළුවන්. තංගේ කර උපමාවෙන් පැහැදිලි වෙයි. දැන් බල්ලා බල්ලී ඉන්නවා කියන තැන අන්තිමට එනවා එතන සතර මහා ධාතු තියෙනවා කියලා. නේ? ඒකත් මඤ්ඤනා කිරීමක් කියලා අපිට පේනවා නේද? පටවිය තියෙනවා නේද? ඒ මානසිකත් එක්ක තියෙනවා. අවිද්‍යාවට තියෙන. හැබැයි අපිට පිටනවා වේ. අපිට මඤ්ඤණා කරන්න පටවියක් එතන ඉතුරු වෙන්නේ නැහැ පිටන්න. තේරුණා. එතන අපි ගන්න අපි ආයතන වලින් දැකලා දැනගන්න අනිත් රූප වලට ආයතන නොපිටන ආයතන නිරුද්ධ වන රහතන් වහන්සේ කොහොමද ආයතනෙත් මාගේ. ආයතනෙත් අපිත් ස්ථාන ආයතනේ තුල ඉඳන් ඒක බලන්න. ඒක තමයි මම කියන්නේ බල්ලා වතුරේ බල්ලා බාරගත්තා වගේ තමයි අපි ඇහෙන් දැකලා රූප බාරගන්නේ. නෝක තේරුම් ගන්න. ඒකත් ඒ විදිහයි. ඒක තමයි ප්‍රමාව දැක්කොත් ඔක නුවණක් ඇති කරගන්න පුළුවන්. ඒකත් ඒ විදිහ සිද්ධියක් නේ. අපි මේ ඇහි මුලා වී ඉන්නකම් මේ සම්පූර්ණ රූපේ බාරගන්න. කියන්නේ. බල්ලා කරපු වැඩේම නේද අපි කරන්නේ. ආයතන පිළිසිඳ දැකලා නැති හින්දා ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද කියලා දැකලා නැති හින්දා. දැන් ඕක ගැන තව දලාවබෝධයක් ගන්න තමයි අපි තව පැත්තකින් කිව්වේ ඇහැට ගෝචර වෙන්නේ මොනවද? රූප. වර්ණ රූපේ විතරයි නේද ඇහැට ගෝචර වෙන්නේ. කනට ගෝචර වෙන්නේ මොනවද? ශබ්ද රූපේ විතරයි නේද කනට ගෝචර වෙන්නේ. මුකුත්ම ගෝචර නැහැ. නැහැ. එතන අපි ඇහෙන් දකින්නේ වර්ණය විතරයි. ඊට අමතරව දාපු ඔක්කොම ඇහෙන් දැනගත්තු ඒවාද අපි හදලා දාපු. අපි හදලා දාපු. අරක උදව් කරගෙන අපි හදලා. එතකොට අපි දකින්නේ වර්ණය විතර නම් ඇහැට ගෝචර වර්ණය විතර නම් ඔතන පටවිය තියනවා කියන එක වැහැට ගෝචරද පටවිය? ඇහෙන් දකින්න පුළුවන්ද පටවිය? බෑ. ආපෝ දකින්න පුළුවන්ද? බෑ. තේජෝ දකින්න පුළුවන්ද? බෑ. වායෝ දකින්න පුළුවන්ද? බෑ. සද්දේ දකින්න පුළුවන්ද? ගන්ධ සුවඳ දකින්න පුළුවන්ද? බෑ. බෑ. රස දකින්න පුළුවන්ද? බෑ. හැබැයි අපි ඇහෙන් දැකපු එකට ඔය ඔක්කොම දාලා. අඹ ගෙඩියක් දැක්කොත් මේක මේ රසයි කියන එකක් දාලා. ඇහැට ඇහැට ගෝචරද? දැන් පේනවාද ඇහෙන් දැකීමට අමතරව අපි ගොඩාක් දේවල් හදලා දාලා කියලා. එතකොට ඒව කොහෙන්ද ඇහෙන්නේ? මනසෙන්. ඔබගෙන හිතනකොට හදලා. මන ධර්ම මනෝ විඥාන. චක්කායතනෙට අයිති වැඩ නෙමෙයි ඒවා. නේද? චක්කායතනෙ දන්නේ වර්ණයක් තියෙනවා කියන තිතරයි. ගෝචර ගෝචරනානත්වයක් සඳහන් වෙන්නේ ඕකද? අපි මොකද ඇහෙන් දැකලා අර අනිත් ඔක්කොම ටික හදලා එතනින් ගිහින් තියෙන්නේ. ඕක නේද බල්ලා කරලා තියෙන්නේ. හිතේ හදපු ටික එළියේ තියෙනවා කියලා විශ්වාස කිරීම නේද? දැන් පටවිය ආපෝ තේජෝ වායෝ හැදුවේ මේ පැත්තේ හිතේ. ඒක තමයි අරකේ වතුරේ ඉන්න බල්ලාගේ තියෙනවා කියලා දාන්නේ. අපේ මට්ටමට ඒක පේනවා නේද? අපිට ඒක අපි හිතන්නේ නැහැ. වතුරට එන්නේ. බල්ලා කරපු වෙලේ අපිට පේනවා. එතකොට මතක තියාගන්න මේ අවිද්‍යාව දුරු වෙන නුවණකින් තමයි අවිද්‍යාවේ මට්ටම පේන්නේ. බල්ලාට උග කියවට කවදාවත් තේරෙන්නේ. එතකොට අපිත් එළියේ ශරීරේ කියලා කියාගෙන ඕක කොච්චර කඩලා බිඳලා බැලුවත් අන්තිකට තව මොනවා හරි දාන. එකකින් බේරෙන්න තව එකක් අල්ල ගන්නවා. එකෙන් බේරෙන්න තව එකක් අල්ල ගන්නවා. කොහොම හරි අරගෙන මොනවා හරි දිනවා. ඔබ දැන් ගන්න මෙහි මම ඉන්නවා කියන එක කැඩෙන්නේ. ඒක කැඩෙන්න නම් මේ ආයතනික කෘත්‍ය තේරුම් අරගෙන හිතෙන් හදලා දාන වැඩේ තේරුම් ගන්න වෙනවා. චක්කායතනෙත් තේරුම් ගන්න වෙනවා, මන ආයතනෙත් තේරුම් ගන්න වෙනවා. ඒගොල්ලන්ට පුළුවන් හැකියාව මොකද්ද? ඒගොල්ලෝ මවල බෙන්දන ටික මොකක්ද? දැන් අපි දැනගන්න ඕන විඥානයේ ඇත්ත හැකියාව මොකද්ද? විඥානේ මායාකාරී ස්වභාවය මොකක්ද? මම පටන් ගත්තේ මායී රූපමංච විඥානක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා කියලා. එතන මේ විඥාන හයෙන්ම අපිව මායාවට පත් කරන ගතියක් තියෙනවා. මොකද මේ මායාකාරී. ඇත්ත ඇති හැටි පෙන්නන එකනේ නෙමෙයි විඥානේ කියන එක. විඥානේ කියන එක අපිව මුලා කරන එක. එහෙමනම් ඒකේ ඇත්ත ඇති හැටි අපි තේරුම් ගන්න. නේද? අපේ විදියට අපි තේරුම් ගන්න. එතකොට ඒ සඳහා උදව් වෙන මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. අර සද්ධර්මයේ කියන්නේ. මේ අපි ඉන්න ගුලාමේ නිදෙන්න මාර්ගයක් මේ පෙන්නලා දෙන්නේ. ඒක කියනවා ආයතන පිරිසිඳ දකින්න, ස්කන්ධ පිරිසිඳ දකින්න, ධාතු පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්න කියන්නේ අපි හිතන එක දකින්නවා නෙමෙයි. ඒක තමයි යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න. යථාභූත ස්වභාවය රහතන් වහන්සේ නමන්නේලා. අපි ඉන්නතන සමන් තේරුම් ගන්නවා. මඤ්ඤත්ද මාමඤ්ඤත්ද කියලා. මාමඤ්ඤේ දෙන්න පුළුවන් දහහල නුවණක් ඇති කරගන්න. ඒක තමයි මට පෙන්නන්න තියෙන ඕනකම. සාකච්ඡා. ඕක දන්න කෙනාටයි විදර්ශනාව. ඕක නොදන්න කෙනාට විදර්ශනාවක් නැහැ. මම විදර්ශනා කරනවා කියලා කියයි. මේක තමයි මම
කියන්නේ. ආයතන
කුසල කියන්නේ. ඔව්. ආයතන කුසල ආයතන වල දක්ෂයි. මොකද දක්ෂයි? මුලාවෙ නිදෙන්නේ. ඇත්ත ඇහිලා ඉඳලා.
එක ආයතනයකට
ආයතනවල කුසල
වගේ.
ඔව්. ආයතනවල කුසල වෙන්න උදාහරණයක් මොකද කියන්නේ? මේ සාමාන්‍ය කියලා ආයතන අපස්සම් යතාවුද? කුසල වෙන්න නම් ඥාන පස්සම් යතාවුද? දැන් ආයතනේ හැකියාව මොකන්ද කියන හතරට දාන්න. ඒකටත් උදව් කරලා දෙන්න ඇහැ දුක් කරවෙන්න
ඕන.
ඒක තේරුම් ගන්න බැරි කම නැහැ. නේද? පොඩ්ඩක් නුවණ තියාගන්න. හැට ගෝචර වර්ණ කියන එක. ওই ගෝචර නානත්තේ කියලා වෙනම පෙන්න නාපටි සංවිධානය. හ්ම්. බලන්න කුත්තකෙනයි කයිලි. ගෝචර නානත්තේ. එතන තමයි පෙන්නන්නේ. වත්තු නානත්තේ. ඇහැ කියන එකේ ලක්ෂණ ටික පෙන්නනවා. ඇහි දරගෙන රූපේ ලක්ෂණ ටික පෙන්නනවා. ඔය සංකතයි පටිච්ච සමුප්පන්නයි. පෙර නැති වීම හට ගන්නා ඉතුරු නැතුව නිරුත්තරයි. නවධර්මතාවය. ඔය ධර්මතාවයද අපි දකින්නේ නැහැ හඳකලා දෙයක් තියෙනවා කියන්නේ. පෙර නොතිවීම හටගත්තු දෙයක් ධර්ම තියෙන්නේ. ඔය ශරීරය. මේ දකින්න මොහොතේදී ඉපදුනේ. ආග බලනකොට මේ නිරුද්ධ. ඔය යථාභූත ස්වභාවය අපි දැක් ගන්න බෑ. ඒ
කියන්නේ
දකින්න පෙර තිබුණේ නැහැ කියන. ඔව්. දකින්න
විලා.
එහෙම අදහසින් අපි යවන්නේ. නැත්නම් පඤ්ඤා නැද්ද කියලා මේ. නිත්‍ය සංඥාවෙන්ද නැත්නම් අපි ගරන්ටි. මේ නිත්‍ය සංඥාව තමයි නැඥායි. බුදුරජාණන් වහන්සේ දෙන්නා අනිත්‍යයි. ඒ අනිත්‍ය දකින්නකොටවත් පිළිගන්න බැරි ස්වභාවය අනිත්‍ය කියන්නේ. නිත්‍ය කරන්න බෑ. අපි නිත්‍ය කරලා ඉවරුනේ ක අනිත්‍ය කරන්නේ. තියෙන දේ අනිත්‍ය කරන්නයි අපි හදන්නේ. ඒක කරලා කවදා නූපදීන මට්ටමට එන්න බෑ. ජාතිය ෂේ කරන්න බෑ. ඔය කරන්නේ කරා.
නিত্য සංඥාවකින් නැණෙක්
කියලා. ඔව්. නিত্য කරලා ඒකක් කියලා ගන්නවා. මඤ්ඤණා කරලා ඉවර වෙලා ඒක අනිත්‍යයි. ඕක වෙනස් වෙනවා. ඒ වෙනස් වීම නෙමෙයි බුදුහාමුදුරු වෙන්නේ. මේ රූපේ මොකද්ද? ඔක හටගත්තේ. සමුදේ බල. සමුදේ තමන් තුල තියෙන. අපි යෝග පිළිපදි. නিত্য සංඥාවකට යන්න. මේ මුලාව යෙදුන් නැත්නම් එහෙ පිටන්නේ නැහැ. අම්මයි ಜಾතිය උපදින් නැති ස්වභාවය තියෙනවා. ඇත්ත දකින්නකොට. සමුදේ දකින්නකොට උපදින්නේ. සමුදේට අහු වුණොත් උපදිනවා. එහෙම ධර්මතාවය. අනේ ඥානදී වේ සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? ලෝකෝත්තර දර්ශනය කියන්නේ මොකක්ද? අපි මඤ්ඤණා කරපු එකේ ඉඳීමේ ගතියක් තියෙනවා. නාමඤ්ඤණේ ස්වභාවයක් තියෙනවා. දැනට අපිට ඒක දිහා ගන්නවා. මඤ්ඤණා විනකම් නමඤ්ඤති කියන එක මොකක්ද කියලාවත් දන්නේ නැහැ. හරි. ඒ ලෝකෝත්තර තත්ත්වයේ එහෙම තත්ත්වයක්. ඒක අපිට ධර්ම විමසලා බුදුහාඳුර ගැන ශ්‍රද්ධාවෙන් තමයි ඉගන්නන්නේ. නැහැ. ඒක මං කියපු හින්දා හොයන්න එපා. ධර්මයේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඔබ නුවණින් තමන්ගේ නුවණින් බලන්න මේක. ආයෝනික බල. හරි. ඒක තමයි හන්දනේ දෙන්න ඕන කණි විදිහම. හන්දා ඕක තමයි විස්තර කරන්නේ ඒක විදිහට. මොකද අපි කරන්නම් වාලේ ගාවණා කරලා හරියන්නේ නැහැ. ඒක තේරුම් ගන්නවා. වෙන කෙනෙක් කිව්ව පළියට මගේ භාවනා කරනකොට මම කියා දෙන්නේ නැහැ. يعني සමතේ කියලා විදර්ශනේ කියා දෙන්න බෑ. කියා දෙන්න පුළුවන් සම්මාදිට්ඨිය ඇති කරගන්නේ මෙන්න මෙහෙමයි යහම. සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනාට විදර්ශනේ තියෙනවා. ඥාන පස්සෙන් යථාභූතං උනොත් එයාට මාර්ගය තියෙනවා. මාර්ගය වෙන කෙනෙකුට කියා දෙන්න බෑ. දහම කියා දෙන්න විතරයි පුළුවන්. මාර්ගය පද්දව ගන්න ඕන තමයි. ඒකට ඥාන ප්‍රසංයතාවත නැත්නම් සම්මාදිට්ඨිය ආරේ සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෙන් ඈතර වෙන දැක්. අපි මෙහෙම ලෝකෙට අහු වෙනව රහතන් වහන්සේ ඔකට අහු වෙන්නේ නැහැ කියන දැක්මක් ගන්නවා. කෘතඥය මාන්‍යති රහතන් වහන්සේ නෑ මාන්‍යති. ඔක දැක්ක කෙනා තමයි මාමාන්‍යති. හොඳයි. නම ප්‍රශ්නයක් ගන්නවා තේරුම් ගන්න මේකේ මේ කාලය තුල Tamanta සතුට වෙන්න පුළුවන්. දහම කියන්නේ හැම තිස්සෙම මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ කීවේ පෙරමයිසු විරුද්ධාර්ථතාවයක් අවබෝධ කරගන්න. අපි දැන් කියන දහම ගන්න අපිට අවබෝධ කරගන්න දෙයක් නෑ. නේ? එහෙම වෙන්නේ නෑ ඒක. සුබේ අනුසුතේ සදාමේ පෙරමයිසු විරුද්ධාර්ථතාවයේ බුදුරජාණන් වහන්සේ දුක්කසත් කියලා අවබෝධ කරගන්න. අපි දන්න දුක නෙමෙයි. මොකද මහගේ දුක. සංකීර්තේන පංච උපාදාන ස්කන්ධා කියනකොට මේක. පංච උපාදාන ස්කන්ධේ පහළ වීම දුකයි. තාතනාගේ කියන දුක නතුරු නැතුව නිරුද්ධ කරනවා. එදාට මහන්මහතේ කියන ගැන ප්‍රශ්නේ නැහැ මොනවද තේරුම් හොඳයි. දැන් සතුට වෙන්න පුළුවන් භාවනා වලදී වුණ සමාධිය වලදී මේ කාලය තුළ ලොකු සීලයක් කරනවා ප්‍රඥාව වැඩෙන සාකච්ඡා වලදී සීල සමාධි ප්‍රඥා කියන මහානි සංසරු සර සම්භාවයේ සංස්කරගතා කියලා සතුට. යා මහානි සංසරෙන්නේ අපි දවසක නිවන් අවබෝධ කර ගන්න කම්ම විපාක දෙන ශක්තියක් තියෙනවා. ඒකත් ඒ කියලා දැන් තේරෙනවා. ඔයා අවබෝධ නිවන් අවබෝධ කරන කම්ම විපාක දෙන ශක්තියක් තියෙනවා. එකයි තමයි සංසය. අනිත් කර්ම වගේ නෙමෙයි. දාන වගේ නෙමෙයි. ධර්ම දානයි තමයි මතක් කරනවා. ඊළඟ දවසේ කරේ. ඒ දානෙටත් වඩා උසස් මේක තේරුම් ගන්න. මේක තේරුම් ගත්තොත් ඊළඟ දවසේ පොත් කරන් යන්න ඕනත් නෑ. එතකොට පින් ගොඩාක් කස් කරා කියලා සතුට වෙන්න පුළුවන්. පින් කස් කරලා ගොඩාක් අපිට පුළුවන් තේන අනුමෝදන් කරන්න. පින් කරන්නේ දේදී මම වහන්සේලා මේ පින් අනුමෝදන් කරගෙන ඉන්නවා. සතුටටපත් වෙච්චා දිවිසු වෙලෙදී කරගෙන ඉන්නවා. උතුම් ධර්මාවෝදේ නිසා හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දේදී සම්හන්සලා පවත් අපේ පවුල සමා ආරක්ෂා කරන සේකයන් කිසි දුකක් කරදර ගන්නක් අපලොවට වේවා.
මාමේ බාල සමාගමෝ සතං සතං සමාගමෝ තුයාමි බාල පත්තිය
සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති යතනි ඉන්ද්‍රී දුක්ඛේ සමස්සෝ විසුද්ධිය සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි ඉන්ද්‍රී දුක්ඛේ සමස්සෝ විසුද්ධිය සබ්බේ සංඛාරා අනත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි ඉන්ද්‍රී දුක්ඛේ සමස්සෝ විසුද්ධිය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා මනෝතු සසද දුක්ඛාමච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මනෝතු සසද දුක්ඛාමච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මනෝතු සසද දුක්ඛාමච්ඡතු සසස එමන්තරණය